Honorable Shanta Bandara, you have 12 minutes.
14.
It has been reduced to 12 minutes.
Garu Sabhapathumani, Visheshayen Garu Janadhipathuma Visin Idiripat Karana Lada Ayavaya Sambandhayen Katha Karanna Matthen Mama Visheshayen Mathak Karanna Ona Ada Udesana Man Dakka Visheshayen Me Sri Lankawe Cricket Tahanama Sambandhayen රජය එහෙම නැත්නම් ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම කරු ජනාධිපතිතුමා ඒහා සම්බන්ධ වුණ ඒ එනුවෙන් කැප වුණ අයට එහෙම නැත්නම් තහනම ඇතිකරන උත්සාහ දරපු අය ආරක්ෂා කරනවා කියලා. අපි ක්‍රිකට් කමිටුවේ විශේෂයෙන්ම තිබුණ ඒ වංචා දූෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඓතිහාසික වශයෙන් ඒකාබද්ධ වෙලා ආණ්ඩුවත් විපක්ෂයත් කටයුතු කරේ අපි සියලු දෙනාම ක්‍රිකට් වලට තියෙන ආදරය නිසා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා අපේ කණ්ඩායම් රැස්වීමේදී බොහොම පැහැදිලිව කිව්වා මේ ක්‍රිකට් අපේ තහනම් කළත් ඒ තහනම ඉවත් කර ගැනීම සඳහා ගන්න ඕන රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ උපාය මාර්ගක සියලුම ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ නිසා මම ඊටාම මට කෙටි කාලයක් තියෙන නිසා මම කියන්න කැමතියි මේ රටේ ක්‍රිකට් ආරම්භ කරන්න ශක්තිය දුන්න කෙනෙක් හැටියට වගේම ඒ වගේම වර්තමාන රාජ්‍ය නායකයා වශයෙන් මේ ක්‍රිකට් තහනම ඉවත් කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගනු ලබනවා. ඒ වෙනුවෙන් කිසි වෙලාවකවත් අපේ ගරු ජනාධිපතිතුමාවත් ගරු අග්‍රාමාත්‍යතුමාවත් අපේ ආණ්ඩුවේ කිසි කෙනෙක් පෙනී හිටින්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ. මොකද අපි ඔක්කොම එකට එකතු වෙලා යම් ක්‍රියාදාමයක් කරා නම් දැන් මගට ඇවිල්ලා ඒක ආණ්ඩු පක්ෂයට දාලා තමන්ගේ දේශපාලන වාසියට කතා කරන එක සම්පූර්ණයෙන් වැරදි කියන එක අපි මේ වෙලාවේදී කියන්න ඕනේ. ඒ වගේම කෝප් කමිටුවේ යම් යම් දේවල් මතභේදාත්මක තත්වයකට ඇති වෙලා තියෙනවා. කෝප් කමිටුව කියලා කියන්නේ ඉතාම ස්වාධීන කමිටුවක්. විශේෂයෙන්ම මේ කමිටුවේ දෙන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු තමන්ගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් නෙමෙයි පෙනී හිටින්නේ. ඒ නිසා සත්භාවයෙන් ස්වාධීනව ඒ වැරදි තැන් නිවැරදි කරගෙන යන්න විගණකාධිපතිතුමාගේ වාර්තාවත් එක්ක කටයුතු කරන ස්ථානයක්. ඒ නිසා යම් යම් අඩුපාඩු වෙලා තියෙනවා නම් සභාපතිවරයාගෙන් අඩුපාඩු වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂා කරලා බලලා බොහොම පැහැදිලිව විධිමත් පරීක්ෂණයක් කරලා ඒවා නිවැරදි කරගන්න ඕනේ. නමුත් අපි මේ දෙපැත්තට වෙලා කෝප් කමිටුවේ නිවැරදිභාවය නැත්තම් පිරිසුදුභාවය පිළිබඳව කතා කිරීම තුළ විශේෂයෙන්ම කෝප් කමිටුවත් වැරදි මාර්ගයක යනවා කියන අදහස ජනගත වුණොත් මං හිතන්නේ ජනතාවට ඒක දරා ගන්න අමාරුයි, විශාල පීඩනයක් බවට පත් වෙනවා. ඒ නිසා වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ නිවැරදි කිරීමේ කාර්යභාරය ගරු කතානායකතුමාට පැවරෙනවා. ඒ සමාජික හැටියට අපි බොහොම පැහැදිලිව කියනවා එවැනි තත්වයකින් තොරව ඒ ස්ථානයේ ස්වාධීනව ඉදිරියට යන්න අවස්ථාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා. දැන් හෙට අනිද්දා වෙනකොට ලෝක ක්‍රිකට් කුසලානයේ සඳහා අවසාන තරඟ පැවැත්වෙනවා. අපි කනගාටු වෙනවා මේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන අය හැටියට. විශේෂයෙන්ම අපේ කණ්ඩායමට හිස් අතින් එන්න වුණා. සූර්යන්ගේ කුසලානයටවත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න බැරි තැනකට ඇවිල්ලා ICC ගෙන් අපේ රට ක්‍රිකට් තහනමකට ලක් කරලා තියෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මෙවැනි අවස්ථාවලදී අපි ජාතික හැඟීමෙන් කටයුතු කරනවා විනා දේශපාලන වශයෙන් පක්ෂභේද වශයෙන් කටයුතු කරන්නේ නැතුව මේ වැරදි අරය ගොඩට මෙය ගොඩට දාලා ඒ කටයුතු කරන්නේ නැතුව විශේෂයෙන්ම නැවතත් අපේ රට ක්‍රිකට් වලින් ඉදිරියට ගේන්න අපි මහජන නියෝජිත හැටියට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි එකතු වෙලා කටයුතු කරන්න ඕන අවස්ථාවක්. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ඕනම ක්‍රීඩකේ ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩාවලදී තම තමන්ගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් තියෙන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාවය සමහර ක්‍රිකට් ගහන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් ගහන එක වෙනයි, මැච් එකක් දිනන්න ක්‍රිකට් ගහන එක වෙනයි. ඒ ටීම් කම්බිනේෂන් එක, ඒ ටීම් වර්ක් එක නැත්තම් කවදාවත් එහෙම තරගයක් දිනන්න බෑ. 1996 අපේ රටේ ලෝක සූරතාවේ දිනුවෙත් ඒ ටීම් වර්ක් එකත් එක්ක, ඒ ටීම් කම්බිනේෂන් එකත් එක්ක. වොලිබෝල් ගහන්න පුළුවන්. හැබැයි මැච් එකක් දිනන්න ගහන වොලිබෝල් වෙනස්. ඉතින් ඒ නිසා විශේෂම මේ තත්ත්වයන් තේරුම් අරගෙන අපි නැවතත් ආයේ ජාත්‍යන්තරයේ දක්වා ගෙන යන්න අපි සියලු දෙනාම එක් වෙලා කටයුතු කරන්න ඕන නිසා වාද විවාද කරගන්න පුළුවන්, එක එක්කෙනාට චෝදනා කරගන්න පුළුවන්. ඊට වඩා ජාතික යුතුයකමක් අපි සියලු දෙනාට පැවරලා තියෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි දැක්කා අර ශේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක මේ ආර්ථික අර්බුදයේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමට විවිධ චෝදනා කරනවා. හැබැයි මම එකක් කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ රටේ වෙනම අධිකරණ පද්ධතියක් තිබ්බ කාලයක් තිබ්බා. ඒ වගේම වෙනම පොලිසිය තිබ්බ කාලයක් තිබ්බා. මේ රට අපේ වුණාට අපිට යන්න බැරි ස්ථාන මේ රටේ තිබුණා. ඒ වගේම එළියට ගිහිල්ලා අහපව් ගෙදර එනකන් ජීවිතේ පිළිබඳව අවිශ්වාසයක් තිබ්බ කාලයක් අපිට තිබ්බා. දැන් අද ඊශ්‍රායෙල් පලස්තීන යුද ගැටුම් දිහා බලලා අපේ සියලු දෙනා අද අඬනවා. ඒ පුංචි දරුවන්ට දේ දරුවන්ගේ ජීවිත විනාශ වෙන හැටි දැකලා, ඒ දරුවන්ට ඇති වෙලා තියෙන පීඩනය දැකලා, ඒ දරුවන් හඬන හැටි දැකලා අපිත් අඬනවා. හැබැයි එහෙම තත්ත්වයක් අපේ රටේ තිබුණා. එදා සමාජ මාධ්‍ය තිබුණ නැහැ ඒවා දකින්න. හැබැයි මායින් ගම්මාන වලට ඇවිල්ලා අපේ අහිංසක පවුල් වල අය කපලා කොරලා මරලා දාලා අතේ ඇකේ හිටපු දරුවා, එහෙම නැත්නම් මේ පැත්තකට කොනකට වෙලා හිටපු දරුවා අරගෙන කකුල් දෙකෙන් අල්ලලා බිත්ති වල ගහලා හූණු පැටව් වගේ මරලා දාපු යුගයක් අපේ රටේ තිබුණා. අන්නේ ඒ කාලකන්ණ යුගය නවත්තපු නායකය තමයි මහින්ද රාජපක්ෂ කියන එකත් අමතක කරන්නේ නැතුව කියන කතාවක් කරන විවේචනයක් කරන්න කියලා අපි මේ අවස්ථාවේදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට මේලාදී කියන්න කැමති. ගරු සභාපතිතුමනි, මේ අපේ රට ඉතාම ආර්ථික වශයෙන් අමාරු අඩියකට වැටිච්ච අවස්ථාවක්. මීට කලිනුත් ඉතිහාසයෙන් වෙලා තියෙනවා. ලෝකයේ ආර්ථික වශයෙන් වැටිච්ච රට එකම ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි, ලෝකයේ රටවල් ගණනාවක් ආර්ථික වශයෙන් වැටලා තියෙනවා. අපි ආර්ථික අර්බුදයට මුහුණ දීපු වෙලාවේ බංග්ලාදේශය අපිට උදව් කරා, අපිට ණය මුදලක් ලබා දුන්නා. හැබැයි අද බංග්ලාදේශයේ මොකද වෙලා තියෙන්නේ? බංග්ලාදේශයත් ආර්ථික වශයෙන් කඩාවැටිලා. ඒ නිසා ලෝකයේ රටවල් ආර්ථික වශයෙන් කඩාවැටෙනවා යම් යම් හේතුන් නිසා, ආසන්න වශයෙන් කොවිඩ් වෛරසය නිසා. එයින් අපිට ප්‍රථමයෙන්ම අවශ්‍ය වුණේ ජීවිත බේරගන්න. ඒ වෙනුවෙන් තිබ්බ සකල මනාව සියල්ලම වියදම් කරන්න සිද්ධ වුණා. ලෝභ නැතුව වියදම් කරලා ජනතාවගේ ජීවිත බේරගත්තා. ඒකත් එක්ක පිටිපස්සෙන් ආපු පුංචි ආර්ථිකයක් ඇති රටට අපිට තදබල විදිහට ඒක දැනුණා. ඒ නිසා අපිට ඩොලර් හිගයක් ඇති වුණා. තෙල් ටික ගේන්න බැරි වුණා, ගෑස් ටික ගේන්න බැරි වුණා, විදුලිය කල්ට වෙලාවට දෙන්න බැරි වුණා, ජනතාවගේ පීඩනයක් ඇති වුණා. ඉතින් එවැනි පරිසරයක් තුල ඒ අමාරු අසීරු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ අභියෝගය බාරගත්තේ. ඒකට අපි කුහක වෙන්න ඕනේ නැහැ. කුහක වෙන්න ඕනේ නැහැ ඒක අපි කියන්න ඕනේ. එතුමා ඉදිරිපත් වුණ නිසා අපි එතුමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු හැටියට අපි සහයෝගය දුන්නා. ඒ සහයෝගය දුන්නේ මේ රට අරාජකත්වයෙන් බේරගන්න. මේ රට අරාජක වුණා නම් කාටවත් ආණ්ඩු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ රට අරාජකත්වයෙන් බේරා ගැනීම සඳහා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්, ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයේ තුල අගමැතිතුමා හැටියට පත් කරගෙන මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්නේ. මේ අසීරු අමාරු වෙලාවේ ඉතාම සාර්ථක සාධනීය අයවැයක් ගෙනල්ලා තියෙනවා. ජනතාවට හැමදාම මාධ්‍ය තුලනුත් කියන්නේ සහන දෙන්න කියලා. මේක අපිට ඉලක්කම් වශයෙන් කියන්න පුළුවන්. අපේ රටේ ඉන්න පවුල් 59යි. ඒ පවුල් 59න් පවුල් 45කටම ඍජු සහන ලබා දීමේ වැඩපිළිවෙලක් මේ අයවැය තුල තියෙනවා. පුජ්‍යලයන් වශයෙන් ගත්තාම 1,50,00,000 ආවරණ වෙන පරිදි සුජු සහනයක් මේ තුලින් ලැබෙනවා. අපේ රටේ රාජ්‍ය සේවකයන්ට ගොඩක් අය හිතාගෙන හිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පැඩි කරන්න බැරි වෙයි මේ ආණ්ඩුවට කියලා. හැබැයි මේ අභියෝගාත්මක වෙලාවේ රාජ්‍ය සේවකයන්ට ඉන්න අමාරුවෙන් නිසා ඒ අභියෝගය මුදල් අමාත්‍යවරය හැටියට ජනාධිපතිතුමා බාර අරගෙන ඒකට උත්තරي ලබා දීලා තියෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන්, ඒ වගේම අස්වැසුමට අපි වියදම් කරන ප්‍රමාණය 1/3 වැඩි කරලා තියෙනවා. ආධාර දෙන එක 1/3 වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ කොළඹ නගරේ මේ විශේෂයෙන්ම තට්ටු නිවාසවල ඉන්න මේ පවුල් වල අය එක් එක් දේශපාලන පක්ෂ වලින් මොනතරම් රැස්වීම වලට අරන් ගිහිල්ලා තියෙනවද? එයාලා දේශපාලන වශයෙන් කොච්චර පාවිච්චි කරලා තියෙනවද? හැබැයි කවුද කීවේ මේ මිනිස්සුන් අමාරුයි, මේ තට්ටු නිවාසවල ඉන්න අයට අමතර ආදායම් මාර්ග නැහැ, ඒ නිසා බොහොම අමාරුවෙන් කුලිය ගෙවන්නේ, ඒ නිසා මේ අයගේ අඩුගානේ කුලියවත් කපන්න කියලා කවුද යෝජනා කරේ? මේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු, කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කොච්චර මහජන නියෝජිත හිටියත් එවැනි යෝජනාවේ නැහැ. අද එතන පවුල් 50,000ක් පුජ්‍යලයෝ 100,000කමාරක ඒ අයට සුජුවේ සහනයක් ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය වෙලා තියෙනවා. මහජන හමුවින් පවත්වනකොට අපිට හැමදාම ඇවිල්ලා දුක කියනවා. ඉඩම් ප්‍රශ්න ගැන අඩුම 15,000-20,000ක් වෙනවා එක දවසට. ඒ ඇවිල්ලා කියන්නේ ස්වර්ණ භූමිය ඔප්පුව, ජය භූමිය ඔප්පුව, මේක කිසි කටයුත්තක් කරගන්න විදියක් නැහැ, මට සලකන්නේ මේ දුව, මට සලකන්නේ මේ පුතා, එයාට මේ ඉඩම පවරන්න විදියක් නැහැ. මොනතරම් පීඩනයක් මේ අසු මුළුවල තියෙනවද? මේවට උත්තර දීම මේ අයවෙන් වැරදිද? ඒ නිසා පවුල් ලක්ෂ 20000ක් ලක්ෂ 20ක් මේ ඉඩම් ගැටලුව निराකරණය කරලා ඒ කඳුළු පිහින්න වර්තමාන ආණ්ඩුව මේ අයවැය හරහා ගරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම ඒකයි කිව්වේ ඉලක්කම් සහගත සහනදායි වැඩපිළිවෙලක් මේ අමාරු අසීරු වෙලාවේ ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමා ඔබතුමා දන්නවා විශේෂයෙන්ම අපේ පොලිස් දෙපාර්තමේන්තුව ගත්තහම ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඔවුන්ගේ දීමනා සම්බන්ධයෙන් අපි දිගටම මේ සම්බන්ධව කතා කරා. මේ සම්බන්ධව දිගටම අපි කතා කරලා ඒ ඔවුන්ගේ යම් යම් බටහිර වැඩි කරන්න පහුගිය කාලය තුළ අපි පෙනී හිටියා. මොකද පොලිස් නිලධාරීන්ට උද්ඝෝෂණ කරන්න බෑ. ඒ අය විශාල සේවාවක් මේ රටට කරනවා. සමාජයට අවුවේ වේලි වේලි ඉන්නවා. පැය ගණන් වරු ගණන් හිටගෙන ඉන්නවා. ඒ වගේම වැස්ස තෙමි තෙමි ඉන්නවා. ඔවුන්ට යන්න විදිහක් නැහැ දොට්ට බිලටවත්. ඔවුන් වගකීමට කරනවා රාජකාරීට කරනවා. හැබැයි ඔවුන්ට ලැබෙන දීමනාවන් සම්බන්ධව වැටුප් සම්බන්ධව ගත්තාම ඉතා බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා තමයි අපි ඔවුන් වෙනුවෙන් කලිනුත් පෙනී හිටියේ. ඒ වගේම මේ වෙලාවෙත් ගරු ජනාධිපතිතුමා ඔවුන්ට නවාතැන් පහසුකම් සහ ඒ ගමන් වියදම් සම්බන්ධව විශේෂ අවධානය මේ අයවැය තුලින් යොමු කරලා තියෙනවා. දැන් ගරු සභාපතිතුමනි සමහර අය කියනවා අරක නැහැ මේ අයවැය පොතේ මේක නැහැ කියලා. මේ හැමදේම මේ අයවැය පොතට ඇතුළත් කරන්න බෑ. දැන් රජය තීන්දුව කරලා තියෙනවා අපි දන්නා පළාත් පාලන ආයතනවල ප්‍රාදේශ සභාවල නගර සභාවල අපේ අහිංසක තරුණ තරුණියන් අනියම් හැටියට විවිධාකාරයේ රැකියාවල නිරත වෙලා ඉන්නවා කොන්ත්‍රාත් පදනම් මත. ඒ අය අවුරුදු ගාණක් සේවය කර කර ඉන්නවා ස්ථිර නැහැ. ඒ නිසා මම ඉතාම වක්කීමෙන් කියනවා අපේ රජය විශේෂයෙන්ම විශේෂ අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමා ඒ සියලු දෙනාම ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ වෙනකොට තීරණය කරලා තියෙනවා 8400ක් විච්ච පළාත් පාලන ආයතනවල ඒ සේවකයන් ස්ථීර සේවයට මේ වර්ෂයේ 2024 වර්ෂය තුල ඇතුළත් කරන්න. ඒ වගේම තව අහිංසක පිරිසක් ඉන්නවා ඩෙංගු මර්ධනය වෙනුවෙන්.
Honorable member please wind up.
Two more please. Two more minutes.
Sorry, the time is limited. You've been given 12 minutes.
මේ උදේ කියන්න අපිට වෙලාව විනාඩි 14ක් වෙන් කරලා තිබ්බා. මේ ඕන ඕන විදිහට ඕන කෙනෙකුට නැකිලා කතා කරන්න දෙන මේ ස්වභාවය. කිසි විනයක් නැහැ. එහෙනම් විනයක් නැති තැන රටක් හදන්න බෑ, කොහොමවත් හදන්න බෑ. ඒ නිසා කරුණා කරලා මූලාසන මේවා පාලනය කරන්න පාර්ලිමේන්තුව උදේට එක එක්කෙනා නැගිලා තමන්ගේ ගෙදරින් ගෙදර ප්‍රශ්නයි අර ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි ඔක්කොම කියනවා පාර්ලිමේන්තුවේ. ඊළඟට මේ අයවැයටම අපිට හම්බෙන්න විනාඩි 14යි. ඒකත් කපලා
දානවා.
ඒක විශේෂයෙන් මම ගරු කතානායක තුමාගේ අවධානයට යොමු කරනවා. මේ මන්ත්‍රීවරයෙකුට විනාඩි 10යි විනාඩි 12යි විනාඩි 14යි. ඒක විපක්ෂ නායකතුමා පැය 3ක් කතා කරනවා. ඊළඟ විපක්ෂ කට්ටිය තියෙනවා
හැම
ප්‍රශ්නයක්ම මෙතන කතා කරනවා.
එතකොට වෙලා විතරයි. The same thing will happen today.
මම අවසන් කරනවා. ගරු සභාපතිතුමනි මේ රට හදන්න බෑ. මම මේක කියන්න ඕනේ මේ සභාවේදී. පැහැදිලි විනයක් නැත්නම් අපේ රට ආර්ථික වශයෙන්වත් වෙන පැත්තකින් ගොඩ දාන්න බෑ. ඒ නිසා දේශපාලඥයන්ගේ විනය තියෙන්න ඕනේ. ඒ වගේම පුරවැසියන් හැටියට හැම කෙනාගේම විනයක් තමන්ගෙන් වෙන්න ඕන යුතුයම් කොටස. හැම කෙනාම රාජ්‍ය සේවකයන් හැම කෙනාම ඉටු කරොත් විතරයි අපට ඉදිරියක් තියෙන්නේ. එහෙම පැහැදිලි විනයක් තිබ්බ රටවල්
පමණයි
ලෝකේ දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දේශපාලඥයන්ගෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් අපි යම් පැහැදිලි තමන්ගේ වක්කීම් කොටස අවංකව ඉටු කරන විනයක් හදාගමු. එතකොට ඕනම ආණ්ඩුවකට මේ රට ගොඩ දාන්න පුළුවන් කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
Honorable Vijita Herath, you have 22 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි මේ අයවැය පිළිබඳව ආණ්ඩුවේ පොහොට්ටුවේ කට්ටිය කියනවා අනිල් වික්‍රමසිංහ පත්කරේ පොහොට්ටුව අපි එතුමා ඉදිරිපත් කරන්නේ පොහොට්ටුවේ අයවැයක් කියලා. හැබැයි වජිරවේවර්ධන එක්සත් ජාතිපක්ෂයේ මන්ත්‍රීවරයා කිව්වා රනිල්ව ඒගොල්ලෝ පත් කරාට ඒගොල්ලෝ කියන දේවල් කරන්න වත්මන් ජනාධිපති සූදානම් නැහැ කියලා. හැබැයි මේ අයවැය අපි හරියට විශ්ලේෂණය කරොත් ඇත්තටම ඉදිරිපත් කළා තියෙන්නේ රනිල් 2002 රිගේන් ඉන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කරපු අයවැය. මේ නව ලිබරල්වාදී උවමනාවන් ඉෂ්ට කරන අයවැය. එනිසා කොච්චර තමම් පත්කරා කියලා උදම් මැනුවට රනිල් වික්‍රමසිංහ මේ අද ඉදිරිපත් කරලා තියෙන්නේ තමන්ගේ සුපුරුදු තමන්ගේ ජානවල තියෙන ඒ අයවැයම තමයි. මේක වෙන මොකක්වත් නෙමෙයි රටේ දරුවන්ගේ අනාගතය ඇත්තටම විකුණා දමන අයවැයක්. රටේ දරුවන්ගේ අනාගතය විකුණා දමන අයවැය. මේකේ තියෙන්නේ හරයෙන් ගත්තොත් යලි පුබුදුම ශ්‍රී ලංකා රට විකුණන වැඩසටහනම තමයි. 2002 එදා ගෙනාපු වැඩසටහන විකිනිල්ලයි බදු ගැහිල්ලයි ණය ගැනිල්ලයි විකුණම් කෑමයි ණයට කෑමයි ඒක මත පදනම් වෙච්ච අයවැයක් තමයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ගිය අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා 2023 අවුරුද්ද නීල හරිත ආර්ථිකයක් කරනවා කියලා කිව්වා. ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියලා කිව්වා. නමුත් ඒකක්වත් මහ පොළොවේ සිද්ධ වුණේ නැහැ. අද සුරංගනා ලෝකයක් පෙන්නනෝ. ඇත්තරම ගත්තොත් ඩිස්නිලන්තේ පෙන්නලා අයවැය හරියට ගත්තොත් රටේ ජනතාව සෝමාලියාවට දක්කන. ඩිස්නිලන්තේ පෙන්නලා සෝමාලියාවට දක්කන අයවැයක් ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක තමයි මේ අයවැය මූලික හරය. විකිනිල්ලයි බදු ගැහිල්ලයි ණය ගැනිල්ලයි. අපි ඉතා පැහැදිලිව දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉදිරිපත් වුණා ගිය අවුරුද්දේ මාර්තු මාසේ 2 වෙනිදා. ඒ කොන්දේසිවල ඉතා පැහැදිලිව කරුණු පහක් කිව්වා. ටැක්ස් එක වැඩි කරන්න, රුපියල පා කරන්න, රාජ්‍ය සම්පත් ප්‍රතිවගත කරන්න විකුණන්න, ඒ වගේම බලශක්ති මිල පිරිවැය මත තීරණය කරන්න. කොස් රිකවරි එනර්ජි ප්‍රයිසින්. අවසානයේදී කිව්වා දූෂණ වංචා ඒකට එරෙහිව ෆයිට් කරන්න, ෆයිට් අගේස් කරප්ෂන් කියලා. ඉතින් මේ පදනම මත ඉඳලා තමයි මුදල් ඇමතිවරයා මේ අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. අද ලාභ ලබන ආයතන විකුණන්න පටන් අරන් තියෙන්නේ. ටෙලිකොම් එක, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතන. දැන් ආ පොහොට්ටුවේ කට්ටිය කොයිතරම් කෑ ගැහුවත් වැඩක් නැහැ. අපේ ආණ්ඩුවේ අපි ඉන්නකම් මේවා විකුණන්න අපි දෙන්නේ නැහැ කියලා. දැන් විකුණන්න ඔක්කොම සකස් කරලා ඉවරයි. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවලට ඇවිල්ලා කිව්වේ මේවා මෙලදී ගන්න එපා, අපි බලයට ආපු ගමන් විකුණපු ඒවත් අපි නැවත පවර ගන්නවා, ඒ නිසා ලෑස්ති වෙන්න එපා මේවා ගන්න කියලා. අද අමු අමුවේ මහදවාලේ අපේ රටේ ජාතික සම්පත් විකුණන කොච්චර විකිනිල්ල තිරස්චීන වෙලා තියෙනවද කියනවනම් ගරු කාරක සභාපතිතුමනි මේ ඊපෙරද දාපු කැබිනට් පත්‍රිකාවේ හරි පැහැදිලිව කියන අපේ රටේ ජල සම්පතත් විකුණන වෝටර් මාකට් ඉකොනොමි ඉතා පැහැදිලිව ඒ පත්‍රිකාවේ තියෙනවා. ජලයේ විකිණීම, ඒ ජලයේ විකිණීමේ කන්සෙප්ට් එක වෝටර් මාකට් කන්සෙප්ට් එක අපි ගේනවා කියන්නේ. ඉතින් මේක මීට කලින් සරත් තමුණුගම වාරි මාර්ග ඇමතිවරයා ඉන්න කාලේ හිමි සංවිධානයේ හරහා අපේ රටේ වාරි සම්පත විකුණන්න, අපේ ජල සම්පත විකුණන්න හදපු පිඹුරුපත. එදා ගොවි ජනතාවගේ බලවත් විරෝධයත් එක්ක ඒව ආපස්සට තල්ලු කරගන්න වුණා, ඒව යටපත් කරගන්න සිද්ධ වුණා. විටින් විට මේක ඔලුව ඉස්සුවා. රිගේනින් ශ්‍රී ලංකාවේ කියාපු මේක ආවා. ඒකට පනාත් මට්ටමින් ජල කළමනාකරණ කරන පනත් කියලා පනත් ඉදිරිපත් කරා. හැබැයි ගොවි ජනතාව මහපාරට බැහැලා ඒව ආපස්සට හැරෙව්වා. දැන් මේ මැතිවෙච්ච ආර්ථික බංකොලොත්කම් පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයාගේ ආණ්ඩුව ආපෞසරයක් ජල සම්පත විකුණන කැබිනට් පත්‍රිකා දාලා තියෙනවා. දැන් ඒ ක්‍රියාවලිය පටන් අරන් ඉවරයි. ඉතින් අපේ ලිදේ තියෙන වතුර ටික, අලමාර්ගේ තියෙන වතුර ටික, ඒ ටිකත් විකුණන ඒ දාති විච්ච ඌමනාව දැන් ඉෂ්ට කරන් පටන් අරන් තියෙනවා. ඉඩම් ටික, දේපල ටික, තැපල් කන්තෝරුව ඒකත් විකුණන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අයවැය මහලොකුට කියනවා අපේ පාරම්පරික උරුමයන් අනාගත පරම්පරාවට දායක කරන්න ඕනි කියලා. හැබැයි අපේ ආවේණික උරුමයන් කුණු කොල්ලෙට විකුණන එක තමයි මේ ආර්ථික අයවැය තුළ ඉතා පැහැදිලිව පෙන්නුම් කළ තියෙන්නේ ගරු කාරක සභා සභාපතිතුමනි. අපිට කනගාටුයි, අපිට ලැජ්ජයි. නිමල් සිරිපාල ඇමතිවරයා මම දැක්ක මේ පාර්ලිමේන්තු මහ චණ්ඩි පාඩ් දානෝ මේවා විකුණන්න ඕනි, විකුණන්න ඉඩ දුන්නේ වෘත්තීය සමිති කට්ටිය. ඒකෙන් තමයි ආර්ථිකය වැටුනේ කියලා. එතුමන්ලා හරි කැමති මේ විකුණනට. මොකද විකුණන්න විකුණන්න තමයි එතුමන්ට කොමිස්සෙන්. අපි මතකයි ගින් නිල්වල ව්‍යාපෘතිය ජනාධිපතිවරයාට දවස් දෙකක් තියලා ඩොලර් මිලියන 400ට වෙච්ච දේ. එතකොට වාරි මාර්ග ඇමති කවුද? මුළු රටම දන්නවා. ඒව මේ රටේ ජනතාවට අමතක නැහැ. ගුවන්තොටුපළ අලුත් වැඩියා කිරීම, රණවේ අලුත් වැඩියා කිරීම තයිෂෙක් කම්පැනි එල කොමිස් ගන්න ගිය විදිය ගත්ත විදිය ඒව මේ රටේ ජනතාව අමතක කළා නැහැ. අද හිතනවා නම් ජනතාවගේ අරගල ඉවරයි. ඒ අරගලකාරයෝ අපිට විරුද්ධ වෙන්න හඬ රැගුවා. දැන් අරගලකාරයෝ පරාදයි, ජනතාව පරාදයි. අපි දිනලා ඉන්නේ අපිට ඕන තරම් අතපය දිගාරලා හොරගම් කරන්න පුළුවන්, වංචා කරන්න පුළුවන් කියලා. ඔවා ඔහොම දේවල් කියන තැනට පත් වෙලා ඒ තාවකාලික චණ්ඩි බවට පත් වෙලා ඉන්න රටේ ජනතාව සුපරීක්ෂාවෙන් ඉන්නේ. එනිසා ඕන වෙන විදියට සෙල්ලම් කරන්න, ඕන වෙන විදියට රටේ මහජන සම්පත් කොණු කොල්ලට විකුණන්න, ඒ විකිනිල්ල ඇතුලේ කොමිස් ගහලා කෝටි ගණන් පිල්ලි ගහන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ජනතාව කවදා හරි එකට එරෙහිව අනිවාර්යෙන් නැගිටිනවා. ඒකට එරෙහිව උසාවි තීන්දු විතරක් නෙමෙයි ජනතාධිකරණයේ තීන්දුත් එනවා. ඒ නිසා හිතන්න එපා මේ ජනතාව නිහඬ වෙලා ඉන්නවා. ඒ නිසා අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද මේ රටේ ජනතාව අරගල කරේ පොදු මහත් ජනතා. ඒ අරගල කරේ ජාතික සම්පත් විකුණන්න එපා. ජාතික සම්පත් විකුණලා අපේ රට බංකොලොත් කරන්න එපා, වංචා දූෂණ කරන්න එපා, ඒ හොරා කාපු සල්ලි ආපහු දෙන්න කියලා. එනිසා ඒ ජනතාව ඒ ජනතාවගේ බලාපොරොත්තු ඒ විදිහටම තියෙනවා. අනිත් පැත්තට ගරු කාර්ක සභාපතිතුමනි, මේ ණය උගුලේ අපි හිර කරේ කවුද? මේ ණය උගුලේ හිර කරේ රාජපක්ෂ පවුල විතරද? දැන් උසාවි තීන්දුව නිසා රාජපක්ෂ පවුල කීප දෙනෙක්ට චෝදනාව එල්ල වෙලා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මේකෙන් නිදහස්ද? මහ බැංකු කොල්ලේ ඒකෙන් ආර්ථිකයේ බංකොලොත් කිරීමේ චෝදනාවෙන් රනිල් වික්‍රමසිංහ නිදහස් වෙලා නැහැ. ඒකේ ප්‍රධාන චූදිත අර්ජුන මහේන්ද්‍රන් නල්ලලත් නැහැ. සීනිබදු වංචාවෙන් සුදුරුණු බික්කෙන් හොරා කප්පුවා. ඒවට තාම නිවැරදි තීන්දුව ඇවිල්ලා නැහැ. ඒ නිසා ජනතාව මේ රටේ ආර්ථිකය මේ බංකොලොත් තත්ත්වයට පත් කරපු එකේ ප්‍රධාන වග උත්තරකාර රාජපක්ෂලා විතරක් කියලා කියන්නේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ අගමැති කන්දරුවා, ඇමති කන්දරුවා අවුරුදු 40 ගණක් පාර්ලිමේන්තු වකින් දරලා තිනුනේ. කර්මාන්ත ඇමති, අධ්‍යාපන ඇමති වෙලා. ඉතින් අද පාපොච්චාරණය කළා ස්වයං වේචනය කරන්න තමන් පිළිබඳව තමන්. ඇත්තම ගත්තොත් මේ අයවැය රණීට එරෙහි රණී. එතුමන්ලා කරපු දේවල් තමයි දැන් මේ පළ දරලා තියෙන්නේ. මේ ආර්ථිකයේ කඩන් වැටුනේ නිකන් නෙමෙයි. මේ අයවැයත් ඉතා පැහැදිලිව කියනවා 2024 ආදායම් බිලියන 4127යි. වියදම බිලියන 6978යි කියලා. දලදේශ නිෂ්පාදිතයෙන් 22%ක් වියදම කියලා. ඒතර ආදායමට වඩා වියදම වැඩි. එතනම හිඟේ තියෙනවා බිලියන 2851ක්. එහෙම තියෙද්දි හරි පැහැදිලිව කියනවා අයවැය ලබන අවුරුද්දේ ණය හා පොලී ගෙවීම් බිලියන 6919ක් තියෙනවා කියලා. ඒතර අපි ආදායමට වඩා වැඩි අපිට ගෙවන්න තියෙන ණයයි පොලි වාරිකයි. ඒ හින්දම කියනවා මුළු ණය ගැනීම අවශ්‍යතාවය බිලියන 7350කට වැඩි කරන්න වෙනවා. ඒතර අපි තවත් ලබන අවුරුද්ද යන්නේ තවත් ණය මත අපේ ආර්ථිකයේ ඒ උහුල හිර කරන්න. දැනට ණය ගැනීමේ සැලසුම මේ තියෙන 6919. ආණ්ඩුවේ කට්ටිය කියනවා ඩොලර් මිලියන 1650ක් අර ජාත්‍යන්තර සංවිධාන වලින් හම්බෙනවා කියලා. අද උදේත් බඳුල ඇමතුමා කිව්වා IMF එකෙන් මිලියන 700යි, ලෝක බැංකුවෙන් මිලියන 500යි, ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 450යි 1650ක් හම්බෙනවා කියලා. හැබැයි මේව ණය. ඒවත් අපි ගෙවන්න ඕනේ. එතකොට මේ දැනට තියෙන බිලියන 6319ක ගත්ත ණය වාරිකය සහ පොලියත් ඒකට අමතර වශයෙන් ආපෝ ලබන අවුරුද්දෙත් ආයෙ එකතු කරනවා මේ කියන ඇස්තමේන්තු වලට අනුව. ඒ හින්දා තමයි ණය ගැනීමේ සීමාව වැඩි කරන්නේ. බිලියන 3450කින් ණය ගැනීමේ සීමාව වැඩි කරලා තියෙනවා. තැමදාම ණය ගැනීමේ සීමාව වැඩි කරගන්න. අපි හිර වෙලා ඉන්නෙත් මේ ණය උගුලේ. හැබැයි අයව ඇතුළේ හරිය විදියට තියෙන්නේ ආපහු ණය ගැනීමilla තමයි. ණය ඇතුළේ අපේ රට ආපහු හිරවන්න තමයි. අපේ ආදායමේ 82% මේ 2023 සැප්තැම්බර් මාසේ වෙනකොට මේ අවුරුද්දේ ආර්ථික තත්ත්වයේ සමාලෝචනය කරන වාර්තාවේ මේ ඉදිරිපත් කළ තියෙන මූල්‍ය කළමනා කරන වාර්තාවෙම ඉතා පැහැදිලිව කියනවා සැප්තැම්බර් වෙනකොට ආදායම 82% අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා පොලි ගෙවන්න කියලා. මේක තමයි රටේ තත්ත්වය. එතකොට මේ තත්ත්වයේ තුල අපි කයිවාරු ගෙවුවට අපිට සංචිත තියෙනවා. බිංදුවේ තිබිච්ච සංචිතය 3.5 කියලා පට්ටපල් බරුවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිතුමා බාර ගන්නකොට ඒ සංචිතේ
චීනෙන්ගත්ත ස්වප්හසුකම යටතේ ඩොලර් මිලියන එකයි දෙස බිලියන එකයි දෙසම් පහත් තිබ්බ. ඒක පාවිච්ච කරන්න පුළුවන් චීනෙන් බඩු ගෙන්න්න විතරයි. ඒක තමයි තුනයි දෙසම් පහ කල්ල තින්. එතකොට බින්දුවති වෙච්චක තුනයි දෙසම් පහ කරන්න නෙමි. එති තුනයි දෙසම් පහ කෙන මහ ප්‍රාතිහාරයක් නෙමි. මේ සංචිත පිළිබඳව කරන ප්‍රෝඩාවත් දැන් ආර්ථිකයේ ඔක්කොම හරි කියලා කරන ප්‍රෝඩාව. ඇත්තරම රනිල් වික්‍රමසිංහ මුදල් ලැබතිනකොට කට්ටිය කිව්වේ මොකද්ද? ජාත්‍යන්තර යාළුවෝ ඉන්න ඇමරිකාවේ, චීනයේ, ජපානයේ හැමතැනම ඒගොල්ලෝ සාක්කුවේ ඉන්නේ. ආපු ගමන් ණය විදේශ ණය ප්‍රතිවගත කරනවා. අද වෙනක එක ඩොලර් එකක්වත් කපා හැරලා නැහැ. පොලිස් අහන ලැබිලා නැහැ. කාලේ දීර්ඝ කළා නැහැ. දැන් පැරිස් ක්ලබ් එකේ ඉන්දියාව ඇතුළු කණ්ඩායම සාකච්ඡාව යනවා. හැබැයි චීනෙත් එක්ක එකඟතාවයට ආවා කියලා කියනවා. තවම මේ පාර්ලිමේන්තුවට මුදල් ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමතිවරයා පැහැදිලිව කිව්වේ නැහැ චීනෙත් එක්ක ආපු එකඟතාවයේ මොකද්ද කියලා. මම දිගින් දිගට ප්‍රශ්න කරා චීනෙත් එක්ක ආපු එකඟතාවයේ මොකද්ද? මොකද ජාත්‍යන්තර ඒ ගත්ත ණය කපහැරීම සිද්ධ කරන්නේ ඒගොල්ලෝ මිතා පැහැදිලිව කව සමානුපාතික ක්‍රමවේදයක් ඇතුලේ විනිවිද පේන ක්‍රමයක් යටතේ චීනෙත් එක්ක හොරෙන් එකඟතාවයට ගිහිල්ලා ඒ එකඟතාවය අනුව ණය කපහැරීම කරන්න අපි එකඟ වෙලා නැහැ කියලා. IMF එකේ ප්‍රධානිය පැහැදිලිව කිව්වා. හැබැයි ආණ්ඩුව තවම ඒකඟතාවයේ මොකද්ද කියලා කියන්නේ නැහැ. එතකොට චීනයේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා චීනෙන්ද ආපු ගමන් මේකට උත්තරයක් දෙනවා. ඒකඟතාවයේ කියනවා කියලා කිව්වා. අද වෙනකන් කිව්වේ නැහැ. අපි අහනවත් අදත් මොකද්ද චීනෙත් එක්ක අපේ ඒකඟතාවයේ? දැන් වෙනකොට එක ඩොලර් එකක්වත් අපි ප්‍රතිවගත කළා නැහැ අපේ විදේශ ණය. ඒ නිසා ණය උගුල හිරවිල්ල තවත් බෙල්ලට හිර වෙලා හුස්ම ගන්න බැරි තැනට හිර වීමක් තමයි මේ අයව ඇතුළේ තියෙන්නේ. ඊළඟට කර්කසබත් පුදුමනේ මේකේ බරපතල මේක තමයි බදු. මේ ආණ්ඩුව දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? ලබන අවුරුද්දේ ආදායම 47%කින් වැඩි කරගන්න ඉලක්ක කරනවා. රුපියල් 3 බිලියන 3820ක් අරගහන 4100 ලබන ආද 4127 බිලියන 3820ක් 93%ක් බදු. මුළු ආදායමෙන් 93% බදු. ඒ බදු ගහිල්ල ඇතුලේ තමයි දැන් මේ ආණ්ඩුව තමන්ගේ අයවැය ඉදිරිපත් කරන විජ්ජාව කරන්න යන්නේ. හැබැයි අපි දැක්ක ගිය අවුරුද්දේ 2022 ඉදිරිපත් කරපු 23 සඳහා වෙච්ච අයවැයදී ඔය කියන ඉලක්ක සම්පූර්ණ කරන්න බැරි වුණා. බිලියන 3130ක් ඉලක්ක කරා. නමුත් ලැබුණේ බිලියන 2600යි. 120ක් විතර අඩු වෙලා තියෙනවා. ඒක තමයි IMF එකත් කිව්වේ. ඉලක්ක කරපු ආදායම ලැබලා නැහැ. 15% ආදායම් ඉලක්ක සම්පූර්ණ කළා නැහැ කියලා. වැට් එකෙන් ඉලක්ක කර 908ක්. හැබැයි ලැබුණේ 680 125ක් අඩුයි. අපිට් එකෙන් බිලියන 100ක් මේව කරා බිලියන 142ක් කියලා කියනවා. ඒක විතරයි වැඩි වෙලා තියෙන්නේ. සුරඹදු රේගු ඉලක්ක ලැබුවේ නැහැ. හැම භාණ්ඩ සේවාවකටම වැට් එක ගහලා තිනුනේ. දැන් මේක 115 ඉඳලා 118 කරනකොට අපේ රටේ සියලු බඩු භාණ්ඩ සේවාවල මිල ඉහළ යනවා. ඒක වළක්වන්න බෑ. විදුලි බිල, ජල බිල, බස් ගාස්තු, තෙල් මිල, ඒ විතරක් නෙමෙයි හැම කනබොන දෙයක්ම, හැම ඇඳුම් පැළඳුමක්ම ලබන අවුරුද්දේ ඉඳලා මේ වැට් එකත් එක්ක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. භාණ්ඩවල සේවාවල මිල වැඩි වෙනවා. එතකොට ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනවා කියන්නේ ජනතාවගේ ක්‍රය ශක්තිය හීන වෙනවා. මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. මිලදී ගැනීම හැකියාව අඩු වෙන්න ජනතාව භාණ්ඩ මිලදී ගන්නෙ නැහැ. ඒ සේවාවන් සපය ගන්නෙ නැහැ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට සමස්ත රටේ නිෂ්පාදනය කඩාගෙන වැටෙනවා. දලදේශී නිෂ්පාදනය GDP එක සම්පූර්ණයෙන් අපව කඩන් වැටෙනවා. රටක නිෂ්පාදනය කඩන් වැටෙනවා කියන්නේ රටේ ආර්ථිකයේ බංකොලොත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම උද්දමනයට බලපානවා. මේ වැට් එක වැඩි කරනකොට ඒක උද්දමනයට අනිවාර්යෙන් බලපාන උද්දමනය වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙන තත්ත්වයක් යටතේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම, සේවා ලබා ගැනීම ඒක අඩු කරගන්න. අඩු කරගත්ත ගමන් ඉල්ලුමට සරලන සැපයුම දෙ එන්නේ නැහැ. අන්න එතෙන්දී අපේ නිෂ්පාදනය කඩන් වැටෙනවා. ඒ නිසා ආර්ථික මූලෝපායක් විදිහට මේ විදිහට අසාධාරණ බදු ගහන එක රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බාධාවක්. සියලුම කර්මාන්තශාලා, ඉදිකිරීම් කර්මාන්තේ ඒවා නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට ඒ නිෂ්පාදන ධාරිතාවය නඩු කරනවා. මොකද විකුණ ගන්න බෑ. ඒක ඍජුවම අපේ ආර්ථිකයට බලපානවා. පුංචි මිනිහට බදු ගහලා තියෙන. ඒ ආණ්ඩුව පුන පුනා කිව්වේ වක්‍රබද්ද වැඩි කරනවා, ඍජුබද්ද වැඩි කරනවා කියලා. හැබැයි මෙහි අයවැය කළා තියෙන්නේ නැවත වතාවක් වක්‍රබද්ද වැඩි කළා සාමාන්‍ය දුප්පත් ජනතාව මත බදු පටවපු එක තමයි. හැබැයි තමන්ගේ ගජමිතුරන්ට, යාළුවන්ට, තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන් එන්න තියෙන බදු ඒවා අය කරගන්න ක්‍රම හදලා නැහැ. බැංකුවලට පොලි තියපු තමන්ගේ හිතවත් ගෝලෙව මම නම් කියන්න වෙලාව මදි. ඒවා බිලියන ගණන් මිලියන ගණන් එකතු වෙලා තිනවා. ඒවා අය කරගන්න ක්‍රමයක් නැහැ. දේශීය ආදම්බ දෙපාර්තමේන්තුවම කියනවා කෝටි ලක්ෂයක් බදු අය කරගන්න තියෙනවා අය ලැබිලා නැහැ කියලා. බැංකුවලට පොලි තියපු තමන්ගේ හිතවත් ඉන්නෝ ඒව තාම අය කරගන්න ක්‍රමයක් නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වේ. මේ ලබන අවුරුද්දේ භාණ්ඩ හා සේවා මත බද්ද බිලියන 1093ක් ඉලක්ක කරනවා ආදායම් බදුත් එක්ක. රුපියල් 10000 දෙන්න ආණ්ඩුව වෙන් කරන්න බිලියන 133යි. බිලියන 133ක් රුපියල් 10000ක් දෙනවා කියන ඒ කැරට්ටලේට වෙන් කරද්දී බදු වලින් උපයන ආදායම බිලියන 1093ක්. ඇත්තට මෙතනදී මං කොල්ල කෑම. ජනතාවගේ රීරි මාංශي උරා බීලා ජනතාවගේ සල්ලි මං කොල්ල කෑම. ඒක බුදුදහමට එකඟ නැහැ. බුදුදහම ඒක කියන්නේ නැහැ. ඉතින් මේ සාමාන්‍ය ජනතාව මත බදු බර පටවද්දි අපි දැක්කා මහ බැංකු කොල්ල කාපු ඒ ප්‍රධාන චූදිතයන්ට දෙන වරදාන වරප්‍රසාද මොනවද කියලා. කියන්න කනගාටුයි කාර්ය සභාපතිතුමනි. පහුගිය කාලය තුල මේ බදු පොළු බදු ගෙවපු නැති නිසාම මෙන්ඩිස් කම්පැනිය නිෂ්පාදනය තහනම් කරලා තිබුණු සාවි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මුදල් ඇමති වෙච්ච ගමන් ගෙවුරුදු සැප්තැම්බර් මාසේ දුන්නා පෞසරයක් වැඩ පටන් ගන්න කියලා. ඒ වැඩ පටන් ගන්න කියලා ගෙවන්න තියෙන හිඟබදු ටික කොටස් වශයෙන් ගෙවනවා කියලා පොරොන්දු වෙලා දුන්නා. නමුත් අද වෙනකන් ඒ පොරොන්දු ඉෂ්ට කළා නැහැ. දැන් සුරබදු එකේ මේ අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවල ඉතා පැහැදිලිව තියෙනවා රටට අය වෙන්න තියෙන ප්‍රධාන ආයතන පහක් හයක තියෙන බදු ප්‍රමාණය. සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට ප්‍රධාන වශයෙන් බදු ගෙවන්න ඕනේ ප්‍රධාන කම්පැනි කීපයයි. උඩින් ඉන්නේ කවුද? WM Mendis සහ සමාගම. Perpetual Treasuries. ඒක පවත්වගෙන ගිය කණ්ඩායම. මහ බැංකු කොල්ලට ඍජුවම වග කියන්න ඕනේ මේ රටේ ආර්ථිකය බංකොලොත් කරපු කණ්ඩායම. ගජ මිතුරා. අද වැඩියෙන්ම සුරබදු ගෙවන්න නැතුව ඉන්නේ කවුද? ඔක්කොම ගාන තියෙනවා සැප්තැම්බර් මාසේ 30 වෙනකොට කෝටි 667ක්. පොඩි ගාණක් නෙමෙයි. කෝටි 667ක්. ඒ කෝටි 667න් කෝටි 379ක්ම මෙන්ඩිස් කම්පැනිය WM Mendis කම්පැනි. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ යාළුවා ගජමිතුරා. එතකොට අර දේශීය ණය ප්‍රශස්ත කරන්නේදී ප්‍රාථමික ගණන් කරුවන්ගේ ඒ ගණන්ට ඒ අයික්‍රීම් කරේ නැහැ. ප්‍රාථමික ගණන් කරුවන්ගේ ලැයිස්තු උඩින්ම ඉන්නේ කවුද? Perpetual Treasuries. අර්ජුන ඇලෝසියස්ලගේ කණ්ඩායම ෆස්ට් කැපිටල් ඒව තමයි ප්‍රධාන කණ්ඩායම. ඒගොල්ලන් අතහැරියා. එතනත් අතහැරියා. මේ බදු ගත්තත් අද මේකේ ප්‍රධාන වශයෙන් තියෙනවා මෙන්ඩිස් සමාගම එක. ඊට පස්සේ වයඹ නිෂ්පාදනාගාරේ වයඹ ස්පෘතු ගබඩාව ග්ලෝබ් බෙන්ඩ මේ මම මේක සභාගත කරනවා. ප්‍රධාන ආයතන කීපයක් තියෙනවා. කෝටි 667ක් ගෙවන්න තියෙනවා. ඒකෙන් කෝටි 379ක්ම මේ සමාගම. පොඩ්ඩක් හිතලා බලන්න අපේ රටේ දැන් මේ අයවැයෙන්ම වෙන් කළ තියෙන සල්ලි දිහා බැලුවම මුළු රටේම ආබාධිත අය වැඩිහිටි අය වකුගඩු රෝගීන් සඳහා වෙන් කළ තියෙන දීමනා වැඩි කිරීම රුපියල් කෝටි 500යි. මුළු රටේම අර පොළොන්නරුව අම්පාර අනුරාධපුරේ වකුගඩු රෝගේ හැදිලා තමන්ට බෙහෙත් ටික ගන්න විදිහක් නැතුව ඒ දුක්ඛිත තත්ත්වයේ ඉන්න අයට වෙන් කළ තියෙන රුපියල් කෝටි 500යි. මෙන්ඩිස් කම්පැනිය ඇතුළු මෙතනින් අය වෙන්න තියෙන මුදල් ප්‍රමාණය කෝටි 679යි. මේසා විශාල අපරාධයක් මේ කරන්නේ. එහෙම කරන ගමන් තමයි හැමෝටම බදු ෆයිල් එකක් ඕපන් කරන්නේ. ලබන අවුරුද්දේ ඉඳලා හැම කෙනාටම මොකද මේ අයවෙන් දෙන්නේ? හැම කෙනාටම ටින් එකක් දෙනවා. ටැක්ස් ඐඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් දෙනවා. වෙන මොකක්වත් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2024 රටේ ජනතාවට හැමෝටම ටින් එකක් දීලා තියෙනවා. ඒකනම් හාපුරා කියලා ටින් එක දෙන හොල්ල හොල්ල ඉන්න. බැංකුවට ගිහිල්ලා ගිණුමක් විවෘත කරන්න ගියත් ආදායම් බලපත්‍රය අලුත් කරන්න ගියත් ටින් එක පෙන්වන්න ඕනි. ටින් එක නැත්තම් බැංකු ගිණුමක්වත් විවෘත කරන්න බෑ. ඉඩමක් මිලදී ගන්නත් බෑ. ඔන්න දීපු දායාදු. හැබැයි ප්‍රධාන කට්ටියට ඒ බදු සහන දෙනෝ. මේ සැප්තැම්බර් 2023 සැප්තැම්බර් 15 මේ ප්‍රධාන අර කියන සුරබදු දෙපාර්තමේන්තු වාර්තා අනුවට මේ කම්පැනටික ආදායම් උපයලා තිනෝ මේ අවුරුදු විතර කෝටි 148ක්. එහෙම කරන ගමන් මෙන්ඩිස් කම්පැනි අර හොරිස්ටිකර් එක පාවිච්චි කරන අපේ රටේම වැටලීම් කර සුරාබත් දෙපාර්තමේන්තුව. ඒ සුරාබත් වාර්තාවට අනුවම බෝතල් 55,940ක් අතරංගොට අරන් තිනෝ. ඒ 55,940න් බෝතල් 51,361ක්ම මෙන්ඩිස් කම්පැනි. එතකොට මේ අර්ජුන ඇලෝසියස්ගේ මෙන්ඩිස් කම්පැනි මෙච්චර මහ බැංකුව කොල්ල කාලා රටට අපරාධයක් කරපු අය, කෝටි ගාණක් බදු ගෙවන්න නැතුව හිටපු අය අද හොරිස්ටිකර් එක පාවිච්චි කළත් කෝටි ගාණක් හම්බ කරනවා. වැඩිම බෝතල් ප්‍රමාණය අහු වුණේ බෝතල් 55,000න් 51,361ක්ම මෙන්ඩිස් කම්පැනිය. මේ තියෙන වාර්තාව වැටලීම් කරපු හැමතැනම බලන බලන බාර් එකේ තියෙන්නේ මෙන්ඩිස් කම්පැනිය බෝතල්. මේක තමයි තත්ත්වේ. මේක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වංචා දූෂණ නැති කරන අයවැය. අද ගිහිල්ලා නන්දාමාලිනී ශ්‍රේෂ්ඨ ගායිකාවට සම්මානය පිරිනැමුවා. ඒ නන්දාමාලිනී ගායිකාව එදා බෝඩ් එක අල්ලගෙන ගෝල්පේ සිටියේ මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ සියලු අයට දේශපාලන ભેදයකින් තොරව වහාම දඬුවම් දෙනු. ඒ බැනර් එක අල්ලගෙන හිටපු නන්දාමාලිනී ශ්‍රේෂ්ඨ ගායිකාවට ගිහලා සම්මානය දීලා දොයි 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 බබා කියලා නලවුණා. දොයි 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 බබා කියන සම්මාන දීපේක හොඳයි. හැබැයි ඒ දොයි 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 බබා කියලා මේ රටේ ජනතාව අඳන්න බෑ. රජයේ සේවකයන් අඳන්න බෑ. අද රජයේ සේවකයන්ට වැඩි අවසන් කරනවා. වැඩි කරලා තියෙනවායි කියලා මේ කියන දේ ඇතුලේ විශ්‍රාම බැඳපු අනද්දරු එකෙන් 6% අය කරපු 8% කරලා තියෙනවා. රුපියල් 8000ක් පඩි ගන්න කෙනාගේ කලින් කැපුනේ අනද්දරු එකට 3600යි. දැන් මේ වැඩි කිරිම 98 කිරිම 4800ක් වෙලා තියෙනවා. 1200ක් වැඩි කරලා තියෙනවා. ඒ නිසා ගරු කාර්යක සභා සභාපතිතුමනි, මේ අයවැය ගත්තොත් වෙන මොකක්වත් නෙමෙයි, රනිල්ගේ 2002 ඉදිරිපත් කරපු යලි පුබුදුමු ශ්‍රී ලංකා වැඩසටහනේ අයවැයම තමයි. විකිනිල්ලයි බදු ගහින්ලයි ණය ගනිල්ලයි මත තියෙන අයවැයක්. මේක පොහට්ටුව හැට එකඟ වෙන්න පුළුවන් කියලා කියනවා නම් එදා කියපු දේ අද ඔළුවෙන් හිට්ට ගැනීමක් මෙතන තියෙන්නේ. අපි කියනවා මේක පරාද කළ යුතු අයවැයක්. මේක රටේ ජනතාවට එරෙහි අයවැයක්. ජනතාව තවත් ජනතාවගේ අනාගතය අඳුරෙන් අඳුරට තල්ලු කරන අයවැයක් මිසක් මේ වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගන්න අයවැයක් නෙමෙයි කියන එක ප්‍රකාශ කරමින් මම අවසන් කරනවා.
Honorable Ashok Priyanta, you have 10 minutes. Honorable Shanta Bandara.
ගරු සභාපතිතුමනි, නන්දාමාලිනී කියන්නේ මේ රටේ ඉතාම වැදගත් පිළිගත් විශිෂ්ට සේවාවක් කරපු කලාකාරණියක්. එතුමියට මමත් මොකද ඒ මගේ විශේෂභාර අමාත්‍යංශයෙන් තමයි මේ සම්මානය සංවිධානය වුණේ. ගරු ජනාධිපතිතුමා එතුමිය අසනීප තත්ත්වෙින්ද එතුමිය ළඟටම ගිහිල්ලා එතුමියට ගැන ගෞරවයක් හැටියට තමයි සම්මානය ප්‍රදානය කරේ. එදා ඒ බෝඩ් එකක් අල්ලගෙන හිටියේ ඒ වගේ තත්ත්වයන් නොදැනුවත්ව කියලා එතුමිය ප්‍රකාශයකුත් කරලා තියෙනවා. ඒ වගේ ශේෂ්ඨ චරිත පාවිච්චි කරන්න එපා මේ මඩ දේශපාලනයට.
Thank you. Honorable Ashok Priyan. Honorable Vijita Herath, this is not a point of order. Let's not make this a debate. Honorable Vijita Herath.
ගරු කාර්යක සභා සභාපතිතුමනි, නන්දාමාලිනී කියන්නේ මම ආසම කරන මම ගරු කරන ගායිකාව. එතුමියට කිසිම අගෞරවයක් මෙතන නැහැ. එතුමියට අගෞරව කරන්න එපා කියලා මම රනිල් වික්‍රමසිංහට කියන්නේ.
Thank you. Honorable Ashok Priyanta.
සභාපතිතුමනි, දැන් මට කොච්චර වෙලාවක්ද?
විනාඩි 10ක් වෙනවා.
මට මේ දීලා තියෙන ආණ්ඩු පක්ෂයේ ලියවිල්ල තියෙනවා විනාඩි 14ක්.
Because of the initial time delays, the time has been reduced.
ඉතින් මේ පාර්ලිමේන්තුවේ එහෙනම් මේ පරීක්ෂණයක් කරන්න අද මගේ මේ විනාඩි 4 හොරගම් කරේ කවුද කියලා. මොකද උදේනේ ඇවිල්ලා මේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ මේ කාලය අපි හොරගම් කරන්නේ, මේ හොර කිය කී කෑ ගන්නවා, හොරගම් කරනවා කියනවා, ජාතික අපරාධ කරනවා කියලා. මේක තරම් ජාතික අපරාධයක් කොහෙවත් නැහැ. මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ, මට පාර්ලිමේන්තුවේ පුළුවන්, මට තියෙනවා විනාඩි 14ක්. ඔබතුමා කියනවා විනාඩි 14ක්. ඔබතුමාට කරන්න දෙයක් නැහැ. හැබැයි මම පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මගේ විනාඩි 4 හොරකම් කරේ කවුද කියලා. බොහොම ස්තුතියි. මේ ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම 2024 අයවැය ලේඛනයේ පිළිබඳව විවාදයට ගන්න මූලික අවස්ථාවේදී අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම මගේ අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්කුමර ඇමතුමා, රාජ්‍ය පරිපාලන සුදෙස කටයුතු පළාත් සභා හා පළාත් පාලන, ඒ වගේම පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයක් විදිහට මේ අයවැය තුළ විශාල ප්‍රතිපාදන මුදල් වෙන් කිරීම පිළිබඳව අපි අපේ ස්තුතිය ගෞරවයේ අධිකරු ජනාධිපතිතුමාට පුද කරනවා. ඒ වගේම මේ අයවැය ලේඛනයේ තුළ දිගින් දිගටම අපිත් ගරු අග්‍රාමාත්‍යතුමා අපේ මුක අපේ රාජ්‍ය ඇමතිවරු සහ අපේ ඇමතිවරු සියලු දෙනාම මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ වේතනයන් පිළිබඳව කතා බහට ලක් කළා. ඒ වේතනයන් වර්තමානයේ උද්ධමනයත් එක්ක ගලප ගන්න නොහැකි නිසා යම් ආකාරකින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් යම් ක්‍රමයකට පුළුවන් විදිහකට රජය වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මේ මොහොතේදී පියල් 10000ක පඩි වැඩි කිරීමක් මේ අයවැයත් එක්ක නම් කරලා තියෙනවා. ජනාධිපතිතුමාට ස්තුති වෙන ගමන් මුදල් රාජ්‍ය ඇමතිතුමාත් ඉන්නවා ශහන් සෙන්සිං ඇමතිතුමාට අපිට රාජ්‍ය නිලධාරීන් කියනවා අපෙන් ඉල්ලීමක් කරනවා අපිට යෝජනා කරනවා ඒකට සතුටු වෙන ගමන් පුළුවන් නම් මම හිතන්නේ අයවැය එකතු කිරීම පෙබරවාරි විතර වෙනවයි කියන ගරු ජනාධිපතිතුමා කතාව ඉදා පැහැදිලිව කිව්වා. මේක අප්‍රේල් වලටයි ගෙවන්න තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට කියන කතාව කිව්වා. නමුත් විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් අපේ රාජ්‍ය අමාත්‍යංශයත් එක්ක අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශයත් එක්ක ගැටෙන නිසා මේ යෝජනාව කරන්නේ. අපි පුළුවන් ආකාරයෙන් බදු වැඩි කිරීම කරන ඒ එකතු කිරීම එක්ක මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප ජනවාරි මාසෙ ඉඳන්ම දෙන්න වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් ආණ්ඩුවක් විදිහට අපි සතුටු වෙන්න පුළුවන් කාරණාවක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සභාව තුළ අපි දකිනවා මට පෙර කතා කරපු විනාඩි කීපයක්ම කතා කරපු ඊතේරත් මැතිතුමා කියන විදිහට ජේපී එක අපේ ගීතමන්තුමි ආණ්ඩුවක් ගත්තොත් අයවැයක් ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. අයවැයක් ඉදිරිපත් කරන්නේ කොහමද? බදු ගන්නත් එපාලු. පඩි වැඩි කරන්නත් එපාලු. එතකොට මේ ටැක්ස් ගහන එක කොහොම හරි බේරලා නියෝජ සභාපතිතුමනි ඒගොල්ලොන්ගේ වාසියට ගන්නවා. දැන් ලංකාවේ ඉන්න ව්‍යාපාරිකෝ ගැන කියනවා ඒ බදු මුදල් ව්‍යාපාරිකයන් කොටසකට යනවායි කියනවා. පාස්කු ප්‍රහාරයේදීත් කරද්දි නම එළියට ආවේ ලොකුම ව්‍යාපාරයා ඒගොල්ලොන්ගේ ජේවිපී එකේ අපේක්ෂකයා. හැබැයි එයාව බේරනවා. එනිසා මම කියන්නේ කුහක වෙන්න එපා. මේ මොහොතේ කරු සභාපතිතුමනි ඉතාමත් වැදගත් රටේ ඉන්න සියලුම ශේෂ්ත්‍රයන් මේ රට වේදීන තත්ත්වෙන් ගොඩ ගන්න. මේ රට දියුණු කරන්න ඕන නම් මේ රටට ආදරය කරන ඕන නම් මේ රට හොඳ මට්ටමකට හැම කෙනාමට පහසුකම් සහිතව ජීවත් වෙන රටක් බවට පත් කරන්නට ඕන නම් මේ රටේ තරාතිරමක් නොලබා ජනාධිපතිතුමාගේ සිට සියලුම තරාතිරමක ඉන්න සියලුම පුරවැසියා කැපකිරීම කරන්නට ඕන කාලේ. ඒකට අවකාශ ඉඩපස්තා මේ අයවැය තුල තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රමාණයක් වැඩි කරන්න ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා. දැන් අපේ රටට බැන බැන රටෙන් අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය තුලින් රටේ මුදල් වියදම් කරලා ඉගෙනගත්තු විද්වත් උගත් බුද්ධිමත් අය රටෙන් එළියට ගිහිල්ලා කියනවා මේ රට වැඩක් නැහැ කියලා. ඔන්න හොඳ අවස්ථාවක් ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙනවා අලුතෙන් හදන විශ්වවිද්‍යාල වලට එන්න, ඇවිල්ලා උගන්නන්න. අපේ රටේ දරුවන්ගේ මුල ඉඳලම ආධ්‍යාත්මික ආකල්ප මේ සංවර්ධනයේ හදලා මේ ආර්ථිකයේ ගොඩනගන්න පුළුවන් ක්‍රමවේදය හදමු. ඉතිහාසයට බැනලා වැඩක් නැහැ සාන්ත මන්තුමා. ඉතිහාසයට බැනින්න හරි ලේසි. ඕන කෙනෙකුට බැන බැන මෙහෙම කරා කියලා සංඛ්‍යාලේඛන තොරතුරු දත්ත ටිකක් ගෙනල්ලා තමන්ට විරෝධී කණ්ඩායමට දොස් නගලා තමන්ට පක්ෂපාතී කණ්ඩායම් බේරගන්න මේ සභාව තුලත් උදේ මම දැක්කා විවිධ කොටස් මැදිහත් වුණා. එනිසා ඒකට ඉඩ දෙන්න එපා. ගරු සභාපතිතුමනි මේ කාරණාවේදී අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන මේ රට ගොඩනගන්නම් හැම කෙනාගේම දායකත්වය ඕන. විශේෂයෙන්ම දැන් අපිට වෛද්‍යවරුක හිගයක් තියෙනවා. අලුතෙන් හදන විශ්වවිද්‍යාලවල වෛද්‍යවරු නිර්මාණය කරන්න පුළුවන්. අපි වෛද්‍යවරු හදන්න ගියල් පිරිස් මැතිතුමත් අධ්‍යාපන ඇමතිවරයා විදිහට ප්‍රසස්ස සේවාවක් කළා මම අගය කරන ගරු ඇමතිවරේ. අපි දැක්කා හැබැයි විශ්වවිද්‍යාලයේ ශේෂ්ත්‍රයේ යම් වෙනසක් ඇති කරලා අලුත් ප්‍රවණතාවයක් නිර්මාණය කරලා අපි හිතමු පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ අපිට වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න පාරට ඉස්සලම් බයින්න මේ අය බැහැලා කියනවා පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා. මේ වගේ ප්‍රතිඵල තමයි දිගින් දිගට ඇවිල්ලා රෝල් වෙලා කරු සභාපතිතුමනි අපි මේ අවසන් මොහොතට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ කුහකත්වයෙන් මේ රට ගොඩනගන්න බෑ. මේ කුහකත්වය අමතක කරලා අයින් කරලා පැත්තකින් දාලා රටක් විදිහට එකතු වෙන්න ඕන කාලයක් මේක. මේ කාලය තුල ආණ්ඩු පෙරලන්න, මේ කාලය තුල බලය ගන්න, මේ කාලය තුල විවේචනය කරන්න ලේසි මේක අමාරුම අවස්ථාවක්. රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාට අපි ගෞරවයේ ස්තුතිය පුද කරන ගම අපේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඇතුළු කැබිනට් මණ්ඩලයට මේකට සහයෝගය දෙන්නට ඕන. ආණ්ඩුව විපක්ෂයක් විදිහට අපි බෙන් වුණාට මේ මොහොතේ අපි බලය වෙනුවෙන් කුහක විදිහට පටු විදිහට හිතන්න හොඳ නැහැ. හේතුව ඕනතරම් මේ රජයේ සහ මේ පවතින දේශපාලන තත්ත්වයේ විවේචනය කරන්න පුළුවන් තාමත් අසීරු අමාරු අවස්ථාවක. කොහෙන් ඇල්ලුවත් අඩුපාඩුවක් වැරද්දක් මේ සමාජයේ ප්‍රශ්නවලදී අල්ල ගන්න පුළුවන්. පඩි වැඩි වුණත් බයිනවා, බදු වැඩි වුණත් බයිනවා, බදු අඩු කරත් බයිනවා. මේක වුණානේ බදු අඩු කරා කියලා කණ්ඩායමකට මේ රටේ ආර්ථිකය පාලනය කරේ නැහැ කියලා ප්‍රශ්න දානවා. ඒ නිසා මේ මොහොතේ අපි තේරුම් ගන්නවා රටේ තියෙන තත්ත්වය අවබෝධ කරගෙන මේ ලැබිලා තියෙන අයවැය තුළ විශේෂයෙන්ම කුසින අවීකරණය ක්‍රමයට මුදල් වෙන් වෙලා තියෙනවා, විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගීමට මුදල් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති මාර්ගපදියත් යම් මුදලක් වෙන් වෙලා තියෙන නිසා විශේෂයෙන්ම ගම්බින් වල තියෙන ග්‍රාමීය මාර්ග සහ ගාමීය පාලම් බාගෙට ඉදි කරලා තියෙනවා. උදාහරණයක් මගේ නාත්තන්ඩිය මැතිවරණ කොට්ටාසේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ඉතාමත් වැදගත් මාර්ගයේ තෝප්පු හන්දිල සිට හලාවත යද්දි ඒ මාර්ගයේ තුම්මෝදර ඕලන්දහැර පාලම ඉදි කරලා ලක්ෂ 1500ක් වියදම් කරලා තිනවා සභාපතිතුමනි. 1500 කණු දෙකට තීමා කරලා පාලම හදන එක නතර කළා. තව අවුරුද්දකින් විතර ඉංජිනේරු මහතුරු කිය ඒ පාලම උඩ ඒ කණු උඩ පාලම හදන්න බෑ කියලා. ලක්ෂ 1500ක් වතුරේ බණින්නේ කාටද? දේශපාලඥයට. ඒ හින්දා මම නිලධාරීන්ට කියනවා අතරමඟ නතර වෙච්ච අනාගතයේ ප්‍රයෝජනට ගන්න නොහැකි වෙන තත්ත්වයට යන ව්‍යාපෘති වලට අවධානය යොමු කරලා ඒ කාරණාව කරන්න. ඒ වගේම සංචාරක ශේත්‍රයට යම් ප්‍රවණතාවයක් දක්වන්න මේ අයවැය තුළ ඉඩපස්තාව තියෙනවා. අපිට ඉතාමත් වැදගත් අපිට කලපුව හරහා වෙන්නපුව නාත්තණ්ඩිය හරහා පුත්තලමට යන්න පුළුවන් ඕලන්ද ඇල තියෙනවා. ඕලන්ද ඇද ප්‍රතිසංස්කරණය කිරීම තුළින් සංචාරක කර්මාන්තය සහ මේ මාර්ගපත්තදී තියෙන තදබදී අඩු කරගන්න පුළුවන්. පෙර කාලෙදී ඉතාමත් වැදගත් ආකාරයේ මේ ඕලන්ද ඇල භාණ්ඩ ප්‍රවාහයට සහ සංචාර කර්මාන්තය යොදාගෙන තියෙනවා. ඒ වගේම අපිට සාන්ත බණ්ඩාර මන්තුමත් ඉන්නා කුරුණෑගල පුත්තලම මාර්ගයෙන් රටමැද පාර හරහා තාමත් වේගයෙන් අනුරාධපුරයට ගමන් කරන්න පුළුවන්. ඒ මාර්ගයත් තැන් තැන් වලින් විශාල විදියට කඩලා විනාශ කරලා තැන් තැන් වල ඒ ඉදිකිරීම් වලදී නතර කරලා තියෙනවා. ඒ වෙනුවෙනුත් අවධානය යොමු කරන්න මේ අයවැල තුළ වෙන් වෙලා තියෙන ප්‍රතිබාධන හරහා ගමන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට මම ගියා අපේ අගමැතිතුමත් එක්ක ළඟදී ශහන් සේන්සිං ඇමතිතුමාට මම හිතන්නේ සාක්ෂි දරයි. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරක් අස්වැසුමෙන් කෝටි 49ක් ගෙවන මාසයකට කෝටි 49ක් ගෙවනවා. මේ ගරු මුලාසන සභාපතිතුමනේ මෙවැනි මුදල් ප්‍රතිපාදනයක් ගම්බින් වල ජනතාවට ලබා දෙමින් අස්වැසුම ගෙවනවා. ඒ වගේම සමෘද්ධි සහනාධාර දෙවෙනවා, වැඩිහිටි දීමනා දෙනවා, පෙන්ෂන් ගත්තු අයට මේ මොහොත වෙද්දී යම් කිසි විදියට මුදලක් වැඩි කරලා තියෙනවා, රාජ්‍ය සේවකයන් මුදල් වැඩි කරලා තියෙනවා. මේ අසීරු අමාරු අවස්ථාව මීට වඩා මොනවා කරන්නද? හැබැයි අපි කැමති මහජන නියෝජිත විදියට කට පුරවලා අත පුරවලා අත දිගැරලා ජනතාවට සහන දෙන්න එහෙම දිහිලා තමයි ඇනගෙන තියෙන්නේ. එනිසා මේ තත්ත්වය අවබෝධ කරගන්නවා. මේක ආණ්ඩු පෙරලන්නවත් රට පෙරලන්නවත් එක එක්කෙනායි ප්‍රශ්න විසඳ ගන්නවත් වෙලාවක් නෙමෙයි. මම ඔබතුමාකට නැවතත් කියනවා උදේ මගේ විනාඩි 4ක් හොරකම් කරලා තියෙනවා. හොඳට බලන්න කවුද වැඩියම කාලේ අරගෙන මගේ විනාඩි 4 හොරකම් කරේ කියලා. පාර්ලිමේන්තුවේ වෙනුවෙන් සොයා බලලා මගේ හොරකම් කරපු විනාඩි 4ට යම් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Professor GL Pires, you have 11 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අයවැය ලේඛනය දෙස බැලුවාම එනනෝ බැලූ බැල්මට විශාල ආකර්ෂණයක් ලැබෙන යෝජනාවක්. ඉතාමත් ජනප්‍රියයි. උදාහරණයක් වශයෙන් රාජ්‍ය නිලධාරීන් 13 ලක්ෂයකට අමතර රුපියල් 10,000ක දීමනාව මාසික 10,000ක දීමනාව කරන්න යෝජනා කරලා තියෙනවා. හැබැයි මේක ටිකක් විග්‍රහ කළොත් අපිට පේනවා මතු පිටින් පෙනෙන දේ නෙවෙයි යථාර්ථය. ඇත්ත වශයෙන් මේක ධනද ඍණද? මේ 13 ලක්ෂයක් රජයේ නිලධාරීන්ට ඇත්ත වශයෙන් මේකෙන් සහනයක් ලැබෙනවද? අද තියෙන මුදලට වඩා යමක් අතට ලැබෙනවද? නැත්නම් තියෙන දෙයක් නැති වෙනවද? දැන් මේක ලැබෙන්නේ අප්‍රේල් පළවෙනිදා ඉඳන්. ජනවාරි මාසයේ ඉඳන් අප්‍රේල් මාසයට ගෙවිය යුතු මුදල් ලැබෙන්නේ ඔක්තෝබර් මාසයේ. ඒතර මේ අනාගතයේ ලැබෙන දේවල්. කොටසක් අප්‍රේල් මාසයේ, අනෙක් කොටස 2024 ඔක්තෝබර් මාසයේ. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, අද සිට විශාල පීඩනයක් මේ අයට පැටවෙනවා. තුන් ආකාරයක මේ අයවැය ලේඛනයට කිසිම සම්බන්ධයක් නැහැ. අයවැය ලේඛනයට පෙර වැට් බද්ද ගෙනාවා. 15% ඉඳන් 18% දක්වා වැඩි කළා. 3% වැඩි කළා. එතකොට රජයේ කියනවා මේ වැඩි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අමතරව වැට් බද්දෙන් 60% වර්ධනයක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලැබිච්ච මදු මුදලට වඩා 60% වැට් එකෙන් මේ අවුරුද්දේ ලැබෙනවා කියලා. මේ කොහෙන්ද මේ මුදල් ලැබෙන්නේ? අර රුපියල් 10,000 ලැබෙන පුද්ගලයන්ගෙන්. රුපියල් 10,000 මේ අතින් දෙනවා. ඊට පස්සේ වැට් එකෙන් ගිය අවුරුද්දට වඩා 60%ක් ලබා ගන්නවා. එතකොට මේ වැට් එක සම්බන්ධයෙන් අවම සීමාව අඩු කරනවා. ඒ කියන්නේ වැට් බද්ද ගෙවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි වෙනවා. ඒ දැල පුළුල් වෙනවා. එතකොට කවදාකවත් වැට් නොගෙවපු අය දැන් ප්‍රථම වතාවට වැට් ගෙවන්න පටන් ගන්නවා. අනේක තමයි ගරු මන්ත්‍රීතුමනි, කිසිම දවසක යම් යම් අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩවලට වැට් නොගහපු, මෙතෙක් දුරට වැට් නොගහපු භාණ්ඩවලට දැන් ප්‍රථම වතාවට වැට් ගහන. උදාහරණ වශයෙන් ඩීසල් හා පෙට්‍රල්. ඩීසල් වලට මෙතෙක් දුරට වැට් ගහුවේ නැහැ, දැන් වැට් ගහනවා. එතකොට මේ තුනම ගත්තහම 3%ක් වැට් වැඩි කරනවා, වැට් ගහන අවම සීමාව අඩු කරනවා, ඒ කියන්නේ වැඩි සංඛ්‍යාවකට වැට් එක ගෙවන්න සිදු වෙනවා. මෙතෙක් දුරට වැට් එකෙන් නිදහස් කරලා තිබිච්ච ජන ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වලට වැට් ගහනවා. එතකොට අවසානයේ මේක ධන දෙරිනවද? මේ දෙන්නම් කාසිනේ එන ඔක්ටෝබර් වල ලැබෙන මුදල්. හැබැයි අද ඉඳන් මේ පීඩනයට ජනතාව ලක් වෙනවා. දැන් බලන්න කොයි විදිය තත්ත්වයක්ද කියලා. අද තියන්නේ දැන් ඩීසල් වලට පෙට්‍රල් වලට වැට් ගැහුවාම අනිවාර්යෙන් ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. ඒ කියන්නේ ආහාර, මාළු, එළවලු මේ සියල්ලක්ම වැඩි වෙනවා. දැන් අදම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල UNDP කියනවා මේ රටේ පවුල් 10කින් 6කට උග්‍ර ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා කියලා. එහෙනම් වේල් දෙකක් කන්න බැරි පවුල් 6ක් ඉන්නවා පවුල් 10යි. එතන එක්සත් ජාතීන්ගේ ඒ සංවර්ධන වැඩපිළිවෙලම කියනවා තව මාස 12ක් ඇතුළත මේ පවුල් 10කින් පවුල් 6 පවුල් 8 දක්වා වැඩි වෙනවා. කියන්නේ 180ක් දවසකට වේල් දෙකක් කන්න බෑ. දැන් මොකද වෙන්නේ? ජීවන වියදම තවත් ඉහළ යනවා. එතකොට දැන් අපි හැමෝම දන්නවා පහුගිය මේ හරි සෝචනීය කතාවන්නේ ගරු මන්ත්‍රීතුමනි, දැන් පහුගිය මාස 8 තුල මේ රටේ පවුල් 788,335කට විදුලි බලය විසන්ධි කරනවා. එහෙනම් ළමයට පාඩම් කරන්න බෑ. ගෙදර ලයිට් නෑ. රතුණු ඔටිස් යවලා. විදුලි බලයට ගෙවන්න සල්ලි නෑ. දැන් මේ විදිහට වැට් බද්ද මෙහෙම වැඩි කරාම දරිද්‍රතාවය තව විශාල ලෙස වැඩි වෙනවා. එතකොට වැන්දපු අරමුදල මෙතෙක් දුරට ඒ අර්ථලාභීන්ට ගෙවන්න සිදු වුණේ 6%යි. දැන් 6% 108 දක්වා වැඩි කරනවා. රජයේ කියනවා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තව බිලියන 9ක්, ඒ කියන්නේ රුපියල් මිලියන 9000ක් ලබා ගන්නවා කියලා. කහගෙනද මේ ලබා ගන්නේ? මේ මහා ලොකුවට ප්‍රතිලාභ ලබනවායි කියන ජනතාවගෙන් තමයි මේ සියල්ලක්ම ආපහු ලබා ගන්නේ. ඉතින් අත වශයෙන් අවසානයේදී මේක ධන නෙවෙයි ඍණ. අනික මේක යෝජනාව ජාතික ජන සභා සම්බන්ධයෙන්, ජාතික ජන සභා සම්බන්ධයෙන් මිලියන 700ක් වෙන් කරලා තියෙනවා. ඒ සම්බන්ධ වැඩපිළිවෙල ආරම්භ කිරීම. මම දන්නවා අපි කවුරුත් ගරු කරන්න ගරු ජයසූරිය හිටපු කතානායකතුමා මේ සම්බන්ධයෙන් හුඟක් වෙහෙස වුණා. එතුමාගේ කමිටුව යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනා ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි අපේ සිත් තුළ ලොකු අවිශ්වාසයක් තියෙනවා. මේක රජයේ සම්පූර්ණයෙන් වැරදි අරමුණක් සඳහා පාවිච්චි කරගෙන. මොකද අරමුණ මේ රටේ සේට වඩා වැදගත් අයිතිවාසිකම් වන ඡන්ද දීමේ අයිතිය, සර්වජන ඡන්ද බලය නැවතවතාවක් කොල්ලකා ගැනීමට මේකෙන් ප්‍රවේශයක් සකස් කරගනී කියලා අපිට ලොකු බයක් තියෙනවා. දැන් බලන්න මේකේ ඉතිහාසයේ ගරු මූලාරසුනාජ මන්ත්‍රීතුමනි, අවුරුදු 4 මාරක ඔබතුමා නියෝජනය කරන ප්‍රදේශවල රට පුරාම අවුරුදු 4 මාරක් පළාත් සභා නැතිවෙන්නේ නැහැ. මේ කොහොමද පටන් ගත්තේ? ඉස්සෙල්ලා කිව්වා කාන්තා නියෝජනය. කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනේ කිව්වා. කාටවත් විරුද්ධ වෙන්න බෑනේ. ඉතාමත් ප්‍රශංසනීය කාලෝචිත ප්‍රතිපත්තිය. ඉතාමත් හොඳයි. ඒක හේතුවක් හැටියට දාලා කිව්වා පවතින නීතිය දෝෂ සහිතයි. ඒ දෝෂය ඉස්සෙල්ලා ඉවත් කරන්න ඕනේ. ඒක නතුරු මේ පළාත් සභාව මැතිවරණ පවත්වන්න බෑ. අපි නීතිය වඩා දියුණු කරමු. ඊට පස්සේ මැතිවරණ පවත්වමු. මොකද උනේ අවුරුදු 4 මාරකට මැතිවරණ පැවැත්වුවේ නෑ. අද මේ රටේ පළාත් සභා 9න් එක පළාත් සභාවක මහජන ඡන්දයෙන් පත්වෙච්ච එක මන්ත්‍රීවරයෙක් අද මේ රටේ නැහැ. ඒකයි අවසාන ප්‍රතිපදාව. මේ ඉතාමත් ප්‍රශංසනීය අභිමතාර්ථයක් ඉදිරිපත් කළා. මෙන්න මේක තමයි ප්‍රායෝගික ප්‍රතිඵලය. ඡන්ද නැත. ඕකමනේ කරේ ගරු මන්ත්‍රීතුමනි පළාත් පාලන ආයතන 330ක්. අනිවාර්යෙන් අපේ නීති අර්ථයේ මේ මැතිවරණ පවත්වන්න ඕනේ මේ අවුරුද්දේ මාර්තු 19 ඉස්සෙල්ලා. අද වෙනතුරු මැතිවරණ නැත. දැන් මොකද්ද හේතුව? සල්ලි නැහැ. ජනතාව තීරණය කරන්න ඕනේ එක්කෝ ගෑස්, ඉන්ධන, කෑම ලබා ගන්නවද නැත්නම් මැතිවරණ තියනවද? ප්‍රජාතන්ත්‍රවාදයේ අවුරුදු 2300ක ඉතිහාසයක් තියෙනවා. කිසිම අවස්ථාවකදී කවුරුත් මේ විදිහට තර්කයක් එතකොට අපිට ලොකු අවිශ්වාසයක් බයක් තියෙනවා මේ අලුත් යෝජනාවත් ඒ විදිහ අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහා පාවිච්චි කරයිද කියලා. දැන් මිලියන 700ක් වෙන් කළා තියෙනවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දීලා තියෙනවා. මුදල් ඇමතිවරයාට හා මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාට මේ පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට වෙන් කළා තියෙන මුදල වහාම ලබා දෙන්න. මේ මැතිවරණය පවත්වන්න දැන් කියනවා මිලියන 700ක් තියෙනවා. ඒ මිලියන 700 මේ අලුත් ආයතන බිහි කිරීම සඳහා පාවිච්චි කරන්න කියලා. අපි කියනවා ඒක කරන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය අනුකූලව මේ මැතිවරණය පවත්වන්න කියලා. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි දැන් මේ බුද්ධ වචනය ගැන කතා කළා. වියග්ග රජ සූත්‍රයේ මොකද මේ වෙලා තියෙන්නේ? දැන් අපේ ආදායම යන අවුරුද්දට බිලියන 4.1යි. වියදම 6.9යි. ඒතර කොහොමද මේක පියවගන්නේ? පියවගන්නේ ලංකා ජනතාවට තව තව බදු බර දානවා. ගිය අවුරුද්දට වඩා 147.1ක් බදු වැඩි කරනවා. එතකොට විදේශීය ණය සීමා තව වැඩි කරනවා. මේතකොට ඒ කියන්නේ අපේ ණය අඩුවන්නේ නැහැ. ණය තව වැඩි වෙනවා. විදේශ ණය තව රුපියල් බිලියන 3405කින් වැඩි කරනවා. තුන්වෙනි ක්‍රමය තමයි අපේ ඓතිහාසික සම්පත් ඔක්කොම විකුණලා දාන නුවරඑළිය තැපැල් කාන්තාවරු. ඔතුමා දන්නවා කොච්චර ලස්සන ගොඩනැගිල්ලද අපේ ඓතිහාසික උරුමයේ කොටසක්. අපි නෙමෙයි සංචාරකයන් ඇවිල්ලා බෝඩ් අල්ලලා කියනවා අපිට ඉන්න හෝටල් තියෙනවා මේක නම් විකුණන්න එපා. මේ විදිහ දේවල් බලන්න තමයි අපි එතකොට මේ විදිහ සම්පත් විකුණනවා. නුවරඑළිය තරම් නෙමෙයි, නුවරඑළිය, දියතලාව, ගාල්ල, මහනුවර මේ ඓතිහාසික සම්පත් ඔක්කොම එනවා. වියග්ගපජ්ජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කිසිසේත් කිව්වේ නැහැ අපිට අපේ මුතුන් මිත්තන්ගෙන් දවිත්‍ර දේවල්, ගේ දොරවල්, බඩු මූට්ටු මේවා විකුණලා ජීවත් වන්නේ කියලා. ඉතින් ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඔක්කොමට ප්‍රකාශ කරනවා බුද්ධ ධර්මයේ මේකට ඈඳගෙන මේ බුද්ධ වචනයට මේ කරන්නේ නිග්‍රහය. කිසිසේත් ඒ සූත්‍රයේ ගැබ් වෙලා තිබෙන දර්ශනයට අනුව මේ අයවැල එකනේ කිසිසේත් සකස් කරලා නැහැ. ඒක අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව කියවෙන් මේ අයවැලේකෙනෙන් අපේ රටේ ජනතාවට කිසිම සෙතක් ලැබෙන්නේ නැහැ. තිබෙන බර තවත් වැඩි වෙන බව ප්‍රකාශ කරමින් කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.